Udah ya, nanti ada tiruan sana ya. Tetapi agar ada di lepasin pujada amu dharma sakaccha warama kiri mata sudara manne. Ingin ada tapa kiri yang kami paling apagi gauraniya swami nanse, nama kita nausar. Tanah malu yang jangan bimbing swami nanse apa tika sambat bela inno. Swami nanse ke pada nama sekarwa, sambat bela inno mempelikan no. Ini bagi kami dharma sakaccha mulai dalam sanggutan kita mewan. Isiru kata itu sakas kerana dunia apabila mahacar kami tukar lagi bertuah, itu bawa kita gawuru isi pat kerami. Kamu soin nol set gawuru yang arah dra kanda esa kacau.
Kata terima kasih. Ini sangat nanti. Desanya ke.
Nah, sama-sama.
Dan dengan desana kita itu pakai pakupan sutra ya, bagi tuh nanti desana kan sutra ya. Ini sutra ya sering kerap desanya, video kita itu, lipi yang kita itu, saya sakat kerja tiba na, itu ni lipi ya, kami kata yang kita ini ide, tinggal mudah, hati kita pun dia pilih untuk kata kerja ini, ekia, visi ni fitur ya. Nanda mahatmya penerusi ya, penerusi yang pada saat cek pertama itu yang sangat jauh, apa yang kata bahan semua itu kerana cara cara ini lagi, itu yang lebih hebat dan lagi yang paling penting sah, kota sah, mama kira mana, kira yang masih ke, tapi ini time dulu tu, ini nak cara nama itu tapi di bandar kata kerana ni amu.
Soalnya so, udah kahina adu jak during mana kahin?
Ini mana?
Ini soal taro ni kan during mana kahin?
Turun sana ni dengko hamad
eh? Ah dengko dah saya nasi.
Dengko dah ini dah, dah. Ianu apa ni? Lipia sakat cakar gini amu. Itu tadi lipia mana kira gini anam? Apa sih rutin lagi? Ini pasu apa ni sah? Ini lipia kira gini anak kota. Ini tuding, apit pernah lagi nak cari nanti, nampi. Ini pilih muka apit kata bahagia semua tu kerja ni amu. Terpakai cepat cepat nasi utre. Ini reporter. Sese, tapi kata kerja amu. Mismin sate, idang roti. Ini tuding cedek pola kira inang. Itu kotor me dek me sebahaya ya. Sakai nirodya petra talu enawa. ඒ ස්වභාවයේ පටිච්ච සමුප්පාදයේ දැක්ම පටිච්ච සමුප්පාද දකින්නවා කියලා කියනකොට ආර්ය න්‍යාය දෙකක් නෙවෙයි හතරක් තියෙනවා. මොන දැන් ඒකේදී කියනවා සක්කාය නිරෝධයේ දැක්මක් ඉස්මතු වෙනකොට දැක්මක් ඉස්මතු වෙනකොට ඒ කියන්නේ දැන් අපි පේනවා, එනවා, දැනෙනවා, දැනගන්නවා කියලා කියමු. ඒ වගේ දෙයක් පෙනෙද්දි පෙනීම, ඇහෙද්දි ඇහිම දැනෙද්දි දැනීම, දැනගනිද්දි දැනගැනීම. එහෙම නැත්නම් අපි පාදක කරගන්න කාරණයක් මොකක් හරි. ප්‍රකට වීම, විඳීමක්, හඳුන ගැනීමක්, දැන ගැනීමක්. එහෙම නැත්නම් එනවා, යනවා, කනවා, බොනවා. අරි කුමන හෝ ජීවිත අත්දැකීම. අන්නේ අත්දැකීමක් නැහැ කියන්නේ යන්නේ නැතිව හැබැයි අපේ නිමිතිත් නොදා, ඒ කියන්නේ අපේ නිමිති දානවා කියලා කියන්නේම මොකද්ද? ශ්‍රද්ධාවෙන් පිටිගත්ත කාරණයක්. රුචියෙන්, ඒ කියන්නේ කැමැත්තෙන් පිටිගත්ත කාරණයක්. සද්දා රුචි අනුසව අහල හුරු කාරණයක්. ආකාර පරිත්‍යාග කියලා කියන්නේ මගේ විතර්කයට බඳුන්වන කාරණයක්. එහෙම නැත්නම් දිට්ඨි නිජානක්කන්ති. දිට්ඨි, ඒ කියන්නේ මම දැක්මක් එක්ක ආපු යම් වැටහීම් ස්වභාවයක් කියලා, ඒ කියන්නේ මට ආවේනික විදියට. ඔන්න ඔය විදියට තමයි නිමිති. මං මගේ මතකයක්, මගේ පරිකල්පනයක්, ප්‍රකල්පනයක්, හිතලුවක් දාන්නේ නැතිව එකරුණ කියන කාරණේ මොකද්ද කියලා විමසගෙන යනවා. ඒ කියන්නේ මං ආපහු සරලව කිව්වොත් අපේ ජීවිතයේ යෙදෙන යෙදීමක් නෑ කියන්න යන්නේ නැතුව සත්‍යවාදී ජීවිත අත්දැකීමට ඒ යෙදීමට මගේ නිමිතිත් කවලම් කරන්න නැතුව ඒ යෙදීම මොකක්ද කියලා විමසීමක් කරගෙන යනකොට ඒ විමසීමක් එක්ක මොකද්ද වෙන්නේ? ඒක යෝනිසෝ මනසිකාරය පැත්තට තල්ලු වෙනවනේ. එතකොට ඒ දැක්මේ ස්වභාවය සක්කාය නිරෝධයේ පැත්තට තල්ලු වෙනවා. දැක්මක් භාවිත වෙද්දී ඒක සක්කාය නිරෝධයේ පැත්තට තමයි තල්ලු වෙන්නේ. ඒ ස්වභාවය පටිච්ච සමුප්පාදයේ දැක්ම. ඒ ස්වභාවයට කියන මොකද්ද? පටිච්ච සමුප්පාදයේ දැක්ම. පටිච්ච සමුප්පාද දකින්නවා කියලා, පටිච්ච සමුප්පාදයේ දකින්නවා කියලා කියනකොට ආර්ය න්‍යාය දෙකක් නෙවෙයි හතරක් තියෙනවා. ආර්ය න්‍යාය කියද තියෙන්නේ දෙකක් නෙවෙයි හතරක් තියෙනවා. මොකද්ද? ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්ස උපාදා ඉදං උපජ්ජති. ඉමස්මින් අසති ඉදං නහෝති. ඉමස්ස නිරෝධා ඉදං නිරුච්චති. මොන දැන් කරුණු හතරක් තියෙනවා. ඉමස්මින් කියලා කියන්නේ මෙය. නැත්තම් ඉමස්මින් කියන්නේ සාමාන්‍යයෙන් මෙහි කියන අර්ථය. සති කියන්නේ ඇති කල්හි. සති කියන්නේ ඇති කල්හි. ඉදං කියන්නේ මෙය හෝති වෙයි. මෙය ඇති කල්හි මෙය වේ. ඉමස උපාදා. මෙය උපාදා ඉපැත්මේ ඉදං උපජ්ජති. මෙය උපදී. ඉමස්මින් අසති. මෙය නැති කල්හි. ඉදන්න හෝති. මෙය නොවේ. ඉමස්ස නිරෝධා. මෙහි නිරෝධයෙන් නැවැත් මෙ ඉදන් නිරුජ්ජති. මේ නිරුද්ධ වෙයි කියලා තමා තියෙන්නේ. දැන් අපි අද හුරු වෙලා තියෙනවා යමක් තියෙනවා කියලා ගන්න. ඔන්න අපිට හුරු වෙච්ච දෙයක් තමයි මොකද්ද? යමක් තියෙනවා කියලා ගන්න. එහෙම නේද බලන්න, නිකන් එකමට හිතලා බලන්න. දැන් මගේ ඉස්සරහා තියෙනවා මේසයක් තියෙනවා, පොතක් තියෙනවා, ෆෑන් එකක් තියෙනවා, බෝතලයක් තියෙනවා, පොත් තියෙනවා, කෝපයක් තියෙනවා. ඔන්න අපේ ස්වභාවයම වෙලා තියෙන මොකද්ද? යමක් තියෙනවා කියලා ගන්න භෞතික පැත්තෙන් උනා. එහෙම නැත්නම් යමක් තියෙනවා කියලා ගන්න තමයි හුරු වෙනා තියෙන්නේ. දැන් පටිච්ච සමුප්පාදය කියලා හැම වෙලෙම පෙන්වන්නේ අපි හුරු වෙච්ච දේ තමයි යමක් තියෙනවා කියලා ගන්න එක. දැන් පටිච්ච සමුප්පාදය කියලා හැම වෙලෙම පෙන්වන්නේ යමක් තියෙනවා කියන එක නෙවෙයි. අන්න අපේ ජීවිතයේ අපිට හුරු වෙලා තියෙන්නේ මොකද? යමක් තියෙනවා කියලා ගන්න. නමුදු එහෙම වුණත් පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ, පටිච්ච සමුප්පාදය කියලා හැම වෙලෙම පෙන්වන්නේ යමක් තියෙනවා කියන එකට නෙමෙයි. අද අපි ගොඩාක් වෙලාවට හේතුඵල ධම කියන වචනට ගොඩාක් සමීප වෙලා තියෙනවා. දැන් අපි ගොඩාක් හුරු වෙලා තියෙන මොකද්ද? හේතුඵල ධම කියලා වචනයක්. ඒකට ගොඩක් සමීප වෙනා තියෙනවා. බුදුරජාණන් වහන්සේ හේතුඵල ධම කියලා කිව්වේ කොතනටද? බුදුරජාණන් වහන්සේ හේතුඵල නෙවෙයි කිව්වේ, හේතු සමුප්පන්න ධර්ම. අන සූත්‍ර පිටකයට ගියාට පස්සේ පින්වතුනේ හේතුඵල දැන් ගොඩාක් අපි මෙතුවක්කල් දේශනා හද්දී සමහර දාට සම්නිවේදන මාධ්‍ය තුළදී විවිධ ගී වේවා පැවිදි වේවා ධර්මදේශනාවන් ඇහිදී අපිට ඇහිලා තියෙනවා. සමහර දාට පාසල් පොත්වලදී, බණ පොත්වලදී, ධම්ම පාසල් පිළ පොත්වලදී ඒවයි අපිට ඇහිලා තියෙනව නේද? හේතුඵල ධහම කියන වගේ වචනයක්. නමුත් මේ දේශනාවේදී මතු කරන පෙන්නනවා බුදුරජාණන් වහන්සේ හේතුඵල නෙමෙයි කියුවේ. හේතු සමුප්පන්න ධර්ම. අන්න ඒක හොඳට ඔළුවට ගන්න ඕන කාරණා. දැන් ඒතර හේතුකුත් තිබුණා, ඒකට අනුරූප ඵලයකුත් තිබුණා. හේතුඵල එහෙම එකක් නෙවෙයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ හේතු සමුප්පන්න ධර්ම. අතම්මය සූත්‍රය ගත්තොත්, අතම්මය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ අතම්මය සූත්‍රය ගත්තොත් ඒකේ එහෙම තියෙනවා, හේතුට හේතුච මේ සුදිට්ඨෝ භවිස්සති, හේතු සමුප්පන්නා ච ධම්මා. ඒ කියන්නේ හේතුච මේ සුදිට්ඨෝ හොති කිරි භවිස්සති කිරි කියන්නේ කියන්නේ හේතුවක් දකිනවා. හේතු සමුප්පන්නා ච ධම්මා, හේතු සමුප්පන්න හේතුෙන් නටගත් හේතුෙන් උපන් ස්වභාවය. අනිම කියන්නේ ඒ කියන්නේ හේතුෙන් උපන් ධර්මය. දැන් අපිට හේතුඵල කියනකොට හේතුවක් වෙනමයි ඵලයක් වෙනමයි තියෙනවා, තියෙන දෙයක්. දැන් පටිච්ච සමුප්පාදය කියන එකේ තේරුම එන්නේ හේතුඵල ධර්ම කියලාද? නෑ, පටිච්ච කියන්නේ ප්‍රත්‍යයෙන්, සමුප්පාදය කියන්නේ උත්පාදනය වීම කියන එකයි. දැන් හේතු කිව්වොත් හේතුවකුත් තිබිලා, ඵල කිව්වොත් ඵලයකුත් තිබිලා. නමුත් පටිච්ච සමුප්පාදය කියන එකේ තේරුම ඉන්නේ හේතුඵල ධර්ම කියලා නෙවෙයි. පටිච්ච කියන්නේ ප්‍රත්‍යෙන් කියන එක, ප්‍රත්‍යෙන් නිසා. සමුප්පාදය කියන්නේ උත්පාදනය වීම කියන එකයි. එතකොට ප්‍රත්‍යෙන් උත්පාදනය වීම කියන එකනේ. ඒ කියන්නේ හේතුවෙන් ඉපදීම. හේතුවෙන් යමක් තිබීම නෙවෙයි. ඒ කියන්නේ ප්‍රත්‍යෙන් ඉපදීම කොයි ඉස්මතු කරලා පෙන්නන්නේ? ආර්ය න්‍යාය පෙන්නන්නේ මේ ඇති කල්හි මේ වේ, මේ නැති කල්හි මේ නොවේ, මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ. එතකොට එහෙනම් ජාතිය කියන කාරණාව ඉස්සෙල්ලාම ලෝකේ ලැබුණු ඵලයක් තමයි. කම්මඵල විපාක හැටියට පූර්වකම විපාක ආදී විවිධ විදියට අපට හමු වෙන්නේ. ඒක නිසා ඉස්සෙල්ලාම අපට යමක් විදියට ලෝකේ හිතන්න ගන්න පුළුවන්. හිතන්න ගත්තට පස්සේ ඒක විචක්ෂණය කරලා නුවණ වැඩෙනකොට වැඩිච්ච නුවණට කියන්න පුළුවන්ද හේතුවක් තියෙනවා ඵලයක් තියෙනවා කියලා. වැඩිච්ච නුවණට කතා කරන්න පුළුවන් වෙන්නේ හේතුවකුයි හේතුෙන් උපන් ධර්මයි කියලා. අන්න ඒකට කියනවා පටිච්ච සමුප්පන්නය කියලා. අන්න ප්‍රත්‍යෙන් උපන් කාරණේ. දැන් මුලදී අපිට ගන්න පුළුවන් මේ මොකක් හරි ජාතිය කියලා දෙයක් හැටියට. හැබැයි එහෙම වුණාට කියන්නේ විචක්ෂණයකට නෝනකට කතා කරන්න පුළුවන් වෙන මොකක් කියලාද? නෙමෙයි කියනවා වගේ. මේ දැන් අපි කියන්නේ ගංගාවයි ගලන එකයි දෙකක් නෙමෙයි කියන වගේ. ගංගාවේ කෘත්‍යත්වය ගලනවා කියන එක, ජරා මරණයේ කෘත්‍යත්වය, ජාතියේ කෘත්‍යත්වය, භවයේ උපාදානයේ, තණ්හාවේ වේදනාවේ ස්පර්ශයේ, සලායතනයේ නාම රූපේ සංස්කාරයේ, අවිද්‍යාවේ, මේවායේ කෘත්‍යත්වයේ ස්වභාවය තමයි අනිච්ච සංගත පටිච්ච සමුප්පන්න කය ධම්ම. මෙතන කයන මහ ප්‍රාණ කයන වෙන්න ඕන. කය ධම්ම, වය ධම්ම, විරාග ධම්ම, නිරෝධ ධම්ම. ඒක තමයි ඒවයි ස්වභාවය. එතකොට ඒ කරුණත් පිළිබඳව හොයන්න පටන් ගන්නවා ලෝකේ යම් කිසි කෙනෙකුට ලැබුණු කාරණාවක් එක්ක. හොයාගෙන යනකොට විචක්ෂණයේ නුවණ දියුණු වෙනකොට, ඒකත් එක්ක යොමු වෙනකොට එයාගේ වැටහීමක් එනවා. ඒ කාරණාව තියෙනවා කියන පැත්ත නෙවෙයි, වගේම නෑ කියන පැත්තකුත් නෙවෙයි. අපිට මේ ලෝකේ ඉන්න පුළුවන්ද තියෙනවා සහ නෑ කියන තැන් දෙකට යන්නේ නැතුව? මේ ලෝකේ එහෙම ඉන්න බෑ. තියෙනවා සහ නෑ කියන මේ දෙකම ඉක්ම වීමක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කියන්නේ කියලා කියනවා. අන්න එතනට එනකන් අපි කරුණු ටික සාමාන්‍ය මං සටහනක් නේ කිව්වේ. ඒ සටහනත් එක්ක අපිට කරුණු කතා කරගෙන යන්න පුළුවන්. දැන් කිව්වේ දැන් මෙතන අර ලස්සන උපමාවක් ගත ගංගාවයි ගලන එකයි දෙකක් නෙවෙයි. අපි හිතන්නේ ගංගාවක් තියෙනවා, ඒ තියෙන ගංගා උපමාවක් හැටියට ගංගාවක් තියෙනවා, ඒ තියෙන ගංගාව ගලනවා කියන එකනේ. නමුත් ගංගාව කියනකොටම ගැලීමේ කෘත්‍යයට, ඒ කියන්නේ ගැලීමේ කෘත්‍යයට නැත්නම් ගැලීමේ සිදුවීමට දීපු ව්‍යවහාරය නම තමයි ගංග කියන්නේ. ගලද්දි ඒ ගැලීමට දීපු නම තමයි ගංග කියලා කියන්නේ. ඒ කියන්නේ අපි නමක් දෙන්නේ කෘත්‍යයකට ධර්මයේ පැත්තේ. අපි නමක් දෙන්නේ කෘත්‍යයකට. නමක් දෙයක් කරන දේ හොඳයි නම් ඒ දේ හොඳ දේ ලං කරගැනීමේ ආයාසයක්. නරකයි නම් කොහොමද ඒක විඳවිලා. ඒක තමයි අපිට වෙච්ච වැරද්ද. එතකොට යම්කිසි නමක් දීලා තියෙන්නේ ගලනවා ගැලීමේ කෘත්‍යර දීපු නම තමයි ගඟ කියලා කියන්නේ. හැමීමේ කෘත්‍යර දීපු නම තමයි සුළඟ. දැන් අපිට හුළඟකුත් තිබිලා ඒක ආපහු හමනවා කියලා ඒකුත් වෙලා නෑ. එතකොට කියන්නේ අපිට ගිහිලා තියෙනවා හමන්නේ නැති හුළඟකුත් තියෙනවා කියන. මේ දැසන හොඳටම වහිනවනේ. වහිනවා කියන සිදුවීමේ කෘත්‍යර දීපු නම තමයි වැස්ස කියලා කියන්නේ. නමුත් අපිට වැස්ස කියන කියන්නේ කෘත්‍ය කර දීපු නම, සිද්ධියකට සිදුවීමකට ක්‍රියාකාරකමකට දීපු නම, අපි දෙයක් කරලා වැස්සක් වහිනවා කියලා ගන්න වෙනවා. අන්න එතනම අපිට වෙච්ච වැරැද්ද. හැබැයි දැන් ගංගාවේ කෘත්‍යත්වය ගලනවා කියන එක අන්න ඒ වගේ තමයි. අපි ජරා මරණ කියන්නේ දෙයක් නෙමේ, ජරා මරණේ කෘත්‍යත්වය, ජාතියේ කෘත්‍යත්වය, භවයේ කෘත්‍යත්වය, උපාදානයේ කෘත්‍යත්වය. අනේ කෘත්‍යත්වය කියන පැත්ත තමයි අපි භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ අනිච්ච ළඟින වැසංගත සකස්සුව පටිච්ච සමුප්පන්න ප්‍රත්‍යං උපන් ස්වභාවය. කරුණක් හැටියට කතා කරන ගත්ත නිසා ශේවන ධර්මයක්, වැයවන ධර්මයක්, ස්වභාවයක්. ක්ෂේවන ස්වභාවයක්, වැය වෙන ස්වභාවයක්, නොයැලෙන ස්වභාවයක්, නිරුද්ධ වෙන ස්වභාවයක්. ආන්න ඒක තමයි ඒවයි ස්වභාවය. අන්න එතකොට ඒ කරුණක් පිළිබඳව තමයි හොයන්න පටන් ගන්නවා. අන්න ලෝකයේ යම්කිසි කෙනෙකුට ලැබුණු කාරණාවක් එක්ක හොයන්න යනවා. ඒ හොයන්න යනකොට විචක්ෂණයේ දියුණු වෙනකොට ඒ හොයන්න යන කරුණත් එක්ක එයාගේ එකතු වීමක් වෙන්නේ නැති ඇති බවකින් හෝ නැති බවකින් ඔන්න විදිහට තමයි කරුණ ටික සාමාන්‍ය සංක්ෂිප්තයක් විදිහට කතා කරන්න පුළුවන්. ඉතින් අපි මේ ඔස්සේ කරුණ කතා කරගෙන යමු. තෙරුවන් සරණයි.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. පොඩි කාරණයක් අහන්න අවසරයිද?
හොඳයි
ස්වාමීන් වහන්ස, දැන් ඔබ වහන්සේ දැන් සඳහන් කළා කෘත්‍යත්වය ගැන. ගැලීම කියන්නේ ගංගාවේ කෘත්‍යත්වය, ඇමීම කියන්නේ සුනගේ කෘත්‍යත්වය, ක්‍රියාවේ කෘත්‍යත්වය. එක පැහැදිලි වුණා ස්වාමීන් වහන්ස. දැන් ඔතන මේ දැන් මේ ඔබ වහන්සේ සඳහන් කළා දැන් සංස්කාර කියන්නේ ඒක කය ධම්ම වය ධම්ම අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා කිව්වා. සංකතයි පටිච්චසමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා ඒ ඊළඟට කිව්වනේ කය ධම්ම වය ධම්ම කියලා. එතන ස්වාමීන් වහන්සේ ඒ ලක්ෂණ දැන් විශේෂයෙන් මට දැනගන්න කය ධම්ම වය ධම්ම කියන්නේ එක අර ඒ කය ධම්ම වය ධම්ම කියන එක ස්වාමීන් වහන්සේ චුට්ටක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. දැන් කය දැන් ජර දැන් ජරා මරණ කියලා කියමුකෝ. දැන් ඇස කියලා කියමුකෝ. දැන් ඇස කියන කාරණය අම්මා ඇත්තටම ඇසේ කෘත්‍යත්වය දැක්කොතින් එතකොට විග්‍රහයක්
මේ සමාවෙන්නේ පොඩ්ඩක් සද්ද ඇහෙනවා.
අඩුවේ නේද? හා. දැන් ඇස කියන එක නුවණින් දකිනකොට දකිද්දී
එහෙම
විස්තරයක් එන්න පුළුවන්ද?
නැහැනේ, විස්තරයක් එන්න බෑ.
වෙන්න බෑනේ. හැබැයි ඔව්, දැක්මක් භාවිත වෙනකොට විස්තරයක්, නිර්වචනයක්, විග්‍රහයක් ඒ පිළිබඳව කරුණු එහෙම එන විදියක් නැහනේ. හැබැයි දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයක් දෙනවනේ. කල්යාණ මිත්‍රයෙක්, පරම කල්යාණ මිත්‍රයන් හැටියට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයෙක් මේ ධර්මයක් කියලා දෙන කල්යාණ මිත්‍රයෙක් තුලින් පැත්තෙන් සද්ධර්ම ශ්‍රවණයක් වෙන්නේ නේද?
එහෙමයි.
එතකොට ඒ සද්ධර්ම ශ්‍රවණයක් දෙන්නේ ලෝකයකට යෝනිසෝමනසිකාරයක් කිරීම පිණිසනේ.
එහෙමයි.
ඔව්, යෝනිසෝමනසිකාරයක් කිරීමට තමයි ධර්ම කියලා දෙන්නේ. එතකොට දැන් අපි කලින් කතා කරා දැක්මක භාවිතයක් නුවණක් භාවිත වෙද්දී කරුණු එන්න බෑ, විස්තර එන්න බෑ, විග්‍රහ එන්න බෑ කියලා. නමුත් කල්යාණ මිත්‍රයෙක් සද්ධර්මයක් දේශනා කරනකොට යම් ක්‍රමයක්, ඊතර වෙන ක්‍රමයක් තමයි ලෝකයට කියලා දෙන්නේ. අන්න ඒ ලෝකයට කියලා දෙනකොට කරුණක් ගන්න වෙනවනේ ලෝකේ ඉන්න කෙනෙකුට කියන්න. අන්නේ කරුණක් කියන අරගන්නකොට එතකොට දැන් දැන් දැක්මක භාවිතයේදී කරුණ විස්තර එන විදියක් නෑ. හැබැයි ලෝකේට විස්තර කරන්න ගන්නකොට කරුණක් ගන්න වෙන පාදකත්වයක්. අන්නේ පාදකත්වයක් ගන්නකොට අපි කියමු ඇස කියලා ගත්තොතින්, දැන් ඇස අනිත්‍යයි කියලා කිව්වොතින් එතකොට අපිට යන්න පුළුවන් තියෙන ඇස අනිත්‍යයි කියලා යන්න පුළුවන් නේ. එහෙම නැත්නම් නැති ඇස අනිත්‍යද? එහෙමත් නෙවෙයි. ලෝකෙට කියන්න කරුණක් වශයෙන් ගත්ත නිසා ඔන්න අනිත්‍යයි සංගතයි. අනිත්‍යයි ලඟ වෙන්න බෑ. ඒ කියන්නේ ස්වභාවයෙන් දකිද්දි මේ නම් කරුණක් වශයෙන් කියන්න ගත්තා. සංගතයි. ඇස කියලා ගත්තොත් තියෙන සංගතයි සකසූවා. පත්තින් උපන් කියලා ගන්න. එතකොට ඒ කරුණ කය ධම්ම කියලා කියනකොට වැය වෙන ස්වභාවයක්. එතකොට වැය වෙන ස්වභාවයක් කරුණක් වශයෙන් ගත්තොතින් එතකොට එතන වැටහීම ඉලක්ක වෙනකොට තියෙන ධර්මයක් කියලා කතා කරන්න බෑ.
එහෙමයි.
වය ධම්ම කියලා දැන් ඔක අපි මීට කලිනුත් අර මේ දේශනාවේදීම අර මේ කරුණ හැටියට කතා කරාම අපට මතක ඇති. අර දැන් කියන්නේ අනිච්ච මොකද්ද මේ ඇස කියලා පෙන්නලා දෙනකොට සමහර සූත්‍රවලදී ඇස කියලා පෙන්වන්න කරුණක් වශයෙන් ගන්නකොට අර අනිච්චං විපරිණාමී අඤ්ඤතාභාවී කියලා කිව්වේ
එහෙම.
අන්න එහෙම කරුණක් අපි කලින් සති මේ කලින් දවස්වලදී විස්තර කළානේ. ඒ කියන්නේ එතෙන්දී අපි මේ කතා කරපු කාරණේ තමයි එතකොට ඇස කියලා කාරණයක් කිව්වනම් ඇස පිළිබඳව කතා කරපු දෙයට කියන්න වෙනවා කරුණක් හැටියට කතා කරන ගත්ත නිසා විපරිණාමී අඤ්ඤතාභාවී කියලා.
එහෙමයි
නේද? එතකොට අර ගඟක් වෙන කාරණාව
සංකේතයේ ඇස නේද ස්වාමීන් වහන්සේ?
මොකදම?
ඒ එතන දැන් ඔබ වහන්සේ මේ සඳහන් කරපු විදිහට දැන් අපි කතා කරනකොට සංකේතේ තමයි ඇස. එහෙම නේද ස්වාමීන් වහන්සේ? එහෙමද ස්වාමීන් වහන්සේ?
ඔව්. මේ පටිච්ච සමුප්පන්න ධර්මයක් හැටියට ගන්නකොට කතා කරන්නේ මේ පත්තෙන් උපන්න ස්වභාවයක් එක්ක කතා කරනකොට සංකේත ස්වභාවයෙන් තමයි කතා කරන්න වෙන්නේ. එහෙම නැත්නම් තියෙන ඇසක් කියලා කියපු ගමන්ම තියෙන ඇහැ නැති වෙනවා. නැහැ කියන්නේ තියෙන ඇහැ. හැබැයි මෙතන මේ නුවණක් එක්ක තම ලෝකයට ලෝකයායින යේබු කියන කෝපච්ඡාන අතිතං ජීවන අතිතං ජීවන ලෝකේ එක්ක තියෙනවා එක්ක නැහැ කියලා. නමුත් මෙතනදී පෙන්නලා දෙන්නේ මේ මොකද්ද මේ අනිත්‍ය සංකත පටිච්ච සමුප්පන්න ධර්මයක් හැටියට. ඒත් එක්කම දැන් අපි කතා කරන්නේ කරුණු මේ විස්තර කරගෙන යනකොට මේ සක්කාය නිරෝධයේ පැත්තට යනකොට මේ ඇතිකල්ලි මේ වේක විතරක් නෙවෙයි මෙය නැතිකල්ලි මෙය නොවේ කියලාත් කතා කරන්න වෙනවනේ, අනිත් පැත්තට කතා කරන්න වෙනවනේ. දැන් අර අපි ගන්න ඕන ආසන්නම කාරණේ තමයි කරුණක් හැටියට කතා කරන්න ගත්ත දැක්මක භාවිතයකදී විස්තරාර්ථ විග්‍රහය එන්නේ නැහැ. හැබැයි කරුණක් හැටියට පැහැදිලි කරනකොට ඒ කරුණෙහි අපි පැනපදියම් වෙනවට. දැන් ලෝකේ දැන් අපි කලින් විස්තර කරේ හේතුඵල කියලා කියවුතෙන් තියෙන දෙයක් කියන පැත්තට යනවනේ. දෙයක් කියලා කියහගොන් තියෙන දේ නැති වෙනවා කියන පැත්තට එනවා. නමුත් කරුණක් කතාවට ගන්නවා. ගන්නකොට ඒකේ දැන් ඒකේ ස්වභාවය පැත්ත කතා කරනකොට කෘත්‍යත්වයේ ස්වභාවය පෙන්නන්නේ, කෘත්‍යත්වයේ ස්වභාවය තමයි අනිච්ච සංකත පටිච්ච සමුප්පන්න. කය ධම්ම, වය ධම්ම, විරාග ධම්ම, නිරෝධ ධම්ම. ඒක තමයි ඒවයි ස්වභාවය කියලා තමයි කියන්නේ. එතකොට ඒ කරුණක් පිළිබඳ ඒ එක කරුණක් අරගෙන ඒ පිළිබඳව හොයන්න පටන් ගන්නවා කියලයි සිහිපත් කරන්න තියෙන්නේ.
ඒතර ස්වාමීන් වහන්සේ කියන්නේ ඔබ වහන්සේ කිව්වේ දැන් මේ කාරණාවේ කෘත්‍යත්වය දැන් සුලඟ උපමා කරලා හමනවා කියන මේ ක්‍රියාවේ කෘත්‍යත්වය තමයි. එතකොට අපි සුලඟ කියලා අපි ලෝකේ කතා කරන්නේ මේ ස්වාමීන්
වහන්සේ.
ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අර ඇත්තම අරගෙන කතා කළාට කය ධම්මයක් වය ධම්මයක් කියන්නේ ඇත්තටම ඒක නිකන් අර මේ විද්‍යමාන වීමක් වගේ කිසිම මේ පැවැත්මක් දෙන්න බැරි කියන්නේ නොහටගත් ධර්මයක් කියන එකද ස්වාමීන් වහන්සේ?
නොහටගත් ධර්මයක් කියනටත් වඩා දැන් අපි මෙහෙම කියමු අම්මා. ඔන්න දැන් මගේ ඉස්සරහා ස්පීකර් එකක් තියෙනවා. ඔන්න දැන් අපි මෙහෙම කියමු, ස්පීකර් එකක් තියෙනවා නම් ඒකේ හොයන දෙයක් තියෙනවද? ඔන්න මගේ ඉස්සරහත් යමක් තියෙනවා. තියෙන දේ හොයන්න ඕනද?
දැන් තියෙන දේ පිළිගන්න ලෝකයේ ඉන්නකොට හොයන්න ඕනේ
නැහැ. ඔව් මම කියන්නේ සාමාන්‍ය විදියට, මම සරල දෙයක් අහන්නේ ධර්මයේ පැත්තෙන් නෙමෙයි. මගේ ඉස්සරහා මොකක් හරි තියෙනවා. අපි හිතමු මගේ ඉස්සරහා මොකක් හරි තියෙනවා නම් ඒක හොයන්න ඕනද? ඕනේ
නේද?
හොයන්න ඕන නෑනේ. ඇයි තියෙනවනේ.
තියෙනවනේ.
ඒ නිසා හොයන දෙයක් නෑ. අපි හිතමු මගේ ඉස්සරහා, මම සරල දෙයක් කියන්නේ, මගේ ඉස්සරහා ස්පීකර් එකක් නෑ. නැති දෙයක් හොයන්න ඕනද? නැති දෙයක් හොයන්න ඕනේ නැහැ නේද? නේද? පැහැදිලිද? දරුවන් සරණේ එනවද මාව?
පැහැදිලි ස්වාමීන් වහන්සේ, පැහැදිලි.
ඔව්. ඔන්න මගේ ඉස්සරහා ස්පීකර් එකක් තියෙනවා. ඒ ස්පීකර් එක තියෙනවා නම් තියෙන නිසා හොයන්න ඕන නැහැ.
එහෙම
නැත්තම් නැති දෙයක් නම් ඒක හොයන්න ඕනත් නැහැ.
එහෙම.
ඕකනේ සාමාන්‍ය ලෝකයේ ස්වභාවය. තියෙනවා නම් තියෙනවා. තියෙන නිසා හොයන්න ඕනෙත් නැහැ. නැත්තම් නැති දේ හොයන්න ඕනෙත් නැහැ.
එහෙම.
ඔය දෙකනේ තියෙන්නේ සාමාන්‍යයෙන් බැලුවොත්.
එහෙමයි.
හැබැයි භාග්‍යතුන් වහන්සේ හොයන්න කියලා කියනවා නේද? පිරිසිඳ හොයන්න කියනවා නේ.
එහෙමයි.
ඔන්න ලෝකයේ කියන තියෙනව නම් හොයන දෙයක්වත් නැහැ. නැත්තම් නැති දෙයක් හොයන්න ඕනෙත් නැහැ.
එහෙමයි.
ඉතින් භාග්‍යතුන් වහන්සේ පිරිසිඳ හොයන්න කියනවා නේ.
එහෙමයි.
එතකොට අම්මා මේක නොහටගත් ස්වභාවයක් නං නැහැ කියන එකනේ. ඉතින් නැති දෙයක් හොයන දෙයක් නැහනේ.
පැහැදිලි ස්වාමීන් වහන්සේ ඔබ හිත කියපු දේ මට තේරුණා. එහෙමයි.
තේරුණානේ. දැන් අර අපි වේලාසනින්ම නිගමනයකට ගියොත් මේක නොහටගත්තු ස්වභාවයක්. ඉපදිලාම නැහැ. හටගෙනම නැහැ. කියලා අර එහෙම පූර්ව නිගමනයකට ගියොත් නැහැනේ ඉතින්. ඉතින් නැත්තම් නැති දෙය හොයන දෙයක්වත් නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිසිදු දුක පිරිසිඳ හොයන්න කියලා කියනවා. ඇයි එහෙම කියන්නේ? ඇයි එහෙම දේශනා කරන්නේ? ඉතින් එහෙම තිබිලම නැත්නම් දැන් එහෙම කියනෝනේ ඉපදිලාම නැහැ. එහෙමත් කියනෝනේ සමහර වෙලාවට. තිබිලමත් නැත්නම් ඉපදිලාමත් නැත්නම් ඉතින් නැති දේ හොයන්න ඕන නැහනේ. ඉතින් මොකටද ඒක හොයන්නේ? අවශ්‍ය නැහනේ. ඒකෙන් වෙන්නේ පිරිසිඳ හොයන්න විචක්ෂණේ කරන්න තියෙන මාර්ගය ඇහිරිලා යන්න පුළුවන්. සියොම්ව අපි මේ අනතුරට ලක් වෙන්න පුළුවන්ද බැරිද? ලක් වෙන්න පුළුවන් නේ. අන නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නන දෙනෝනේ කරුණු ඉස්මතු කරනෝනේ මේ කරුණු හොයන්න. කරුණු දෙනවා. හැබැයි මේ කරුණු දෙන්නේ ලෝකේ තහවුරු වෙන්න නෙවෙයි. තියෙනවා කියලා ගත්ත එකේ වැරද්ද විචක්ෂණයක් තුලින් තමයි. එහෙම නැත්නම් අපි පූර්ව නිගමනයක් දෙනවා මෙතන නොහටගත් ස්වභාවයක් තියෙන්නේ කියලා. ඒක කියන්නේ කවුද? ඒක කියන්නේ ආපහු නිරීක්ෂකයෙක් ඉඳලා ඒ මෙතන නොහටගත් ස්වභාවයක් නොහටගත් මම තව විදියට සියුම් විදියට අපි අහුවෙන්න පුළුවන් නේ. ඒ නිසා දැන් සත්‍යවාදීව ගත්තට පස්සේ අපිට පෙනීමක්, ඇහිීමක්, දැනීමක්, දැනගැනීමක්, එහෙම නැත්නම් ස්වરૂපයක් විඳීමක්, දැනගැනීමක්, එහෙම නැත්නම් ධාතු ස්වરૂපේ ගති ස්වභාවයක් එහෙම යෙදෙනවා නේ.
එහෙමයි.
ඒ යෙදීම පිරිසිඳයි හොයන්න ඕන. අන්නේ පිරිසිඳ හැවීම තුළ තමයි දුක පිරිසිඳ දකිනකොට සමුදය ප්‍රහාණය වීම, නිරෝධය සාක්ෂාත් වීම, මාර්ගය වැඩි වීම. මේක භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මාර්ගයේ වැඩිවීමක්, මගක් ඉස්මතු කරන්නේ. එතකොට සම්පූර්ණයෙන්ම අපේ නොහට ගැනීමක්, මෙතන ඉපදිලාම නෑ එහෙම කියලා පූර්ව නිශ්චයකට නිගමනයකට ආවොතින් අපි ආපහු මොකද වෙන්නේ? අන්න අපි අර විචක්ෂණය කරන පැත්ත මග ඇහිරිලා ආපහු මෙතන නොඉපදිච්ච ගතිය, නොහට ගත්ත ස්වභාවයක්. ඒක මොකද? ශ්‍රද්ධාවෙන්, රුචියෙන්, අනුශ්‍රවයෙන්, ආකාර පරිවිතක්යෙන්, දිට්ඨි නිජානකන්තයෙන් අපි නැවත තහවුරු වීමක් බවට පත් වෙනවා. අර යෝනිසෝ මනසිකාර උත්පාදනය, එහෙම නැත්නම් විචක්ෂණීය පැත්ත කියන පැත්ත වැහිලා යන්න ඉඩකඩ තියෙනවා.
එහෙමයි ස්වාමීන්
වහන්සේ.
හොඳයි. ඊට පස්සේ නයි ස්වාමීන් වහන්සේ දැන් අර සුලංග කියනකොට සුලංග කියනකොට හමනවා, ගංග කියනකොට ගලනවා. අර අපි සුලංග වෙනයි හමනවා වෙනයි කියලා නිගන්නේ. ඒ වගේ දැන් ඇර කියනකොටත් අපි එහෙමද? අපි මේ ආකාරයෙන්ද කියන්නේ? ඇ කියන්නේ දකින්නවා කියන එකනේ. යුණට අපි ඇහ කියලා වෙනම අර ගන්නවා, දකින්න වෙනම ගන්නවා. ඒකද අපි වර්ධනයලා ඉන්න ස්වාමීන් වහන්සේ?
අපිට ඇහෙකුත් තිබිලා දකින්නවා කියලා වෙනමත් යනවානේ.
එහෙමයි.
ඒ වගේ පෙනෙද්දි තමයි ඇහ කියලා. දැන් අපි හිතමු මේ දැන් මෙහෙම ඕන දැන් මෙච්චර වෙල ඔකේ අර අපේ ලොකු සයින් හන්සේ උපමාවක් ගන්නවා. සරල මූලික මට්ටමින් ගන්නේ. මූලික මට්ටමින් සරල උපමාවක් අර පපඩම උපමාවක් ගන්නෙ. ඒක කියන්නේ අපි පපඩම දිහා බලද්දි එතකොට කන ඇහෙන ශබ්දේ, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, ඒ ගැන හිත එහෙම යන්නේ නැහනේ. අන්න එතකොට පේනකොට කන, නාසය, දිව, කය, මන ඒක ඉස්මතු වෙලා නැහැ. අපි පපඩම පොඩි කරද්දී මූලික මට්ටමෙම කියන්නේ ඒක ශබ්දයක් ඇහෙනවනේ. ඒ ශබ්දය ඇහෙනකොට එතකොට කන එක ඇහෙද්දි කනත් එක ඇහැ, නාසය, දිවකය ඒව කතා කරන්න බෑ. ගඳ සුවඳ දැනෙද්දි එතකොට නාසයත් එක කතා, නාසයට දැනෙන සුව, නාසයට ගන්ධයක් දැනෙනවා කියන තැනින් තමයි කතා කරන්න වෙන්නේ. එතකොට අපි කරුණක් වශයෙන් අරගෙන ඒකේ ගලද්දි දැන් මෙතනදී සිහිපත් කරේ දැන් මෙතනදී මේ ප්‍රත්‍යයෙන් උපන් කාරණාවක් හැටියට තමයි පෙන්වන්නේ. එතකොට මේ ප්‍රත්‍යයෙන් උපන් කියන කාරණාවක් තමයි නැත්නම් පටිච්ච සමුප්පන්න හැටියට තමයි පෙන්වන්නේ ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. මේ ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක් හැටියට තමයි ජරා මරණ නැත්නම් ජාතිය කියන්නේ. ගලන ගංගාවයි ගලන එකයි දෙකක් නෙවෙයි කියනවා වගේ ගංගාවේ කෘත්‍යත්වයේ ගලනවා කියන එක. ජරා මරණේ කෘත්‍යත්වය. ඒතර ජරා මරණ දෙයක් නෙවෙයි කෘත්‍යත්වය. ජාතියේ කෘත්‍යත්වය. කියන්නේ සංසිද්ධියක් එක්ක ක්‍රියාවක් ක්‍රියාකාරකමක් එක්ක තමයි කතා කරන්නේ දැන්. කරුණ දැන් අපි වැස්ස කියලා කිව්වට පස්සේ අපි වැස්සක් කියන පැත්තට යන්නේ නැතුව ගලනවා කියන පැත්තයි පැත්තෙන් තමයි වැස්ස කියන මේ නාමකරණය දීලා තියෙන්නේ. නැත්තම් දැන් ඇස කියලා ගත්තත් අපිට ඇසක් කියලා යනවනේ. නාල් මහත්මයා මතක් කළා වගේ පෙනෙද්දි තමයි ඇස කියන කාරණේ කතා කරන්න පෙනීමේ කෘත්‍යත්තේදී. අර අපි කලින් දේශනාවලදී මේ දේශනාවෙත් මුලින් කලින් සරලව සංස්කෘත වටහා ගනිමු කියන ඒ දේශනාවෙදිත් අපි කියවේ මේ පෙනීමේ කෘත්‍යත්තේදී ඇස ඇසීමේ කෘත්‍යත්වයේදී කන ඒ විදිහට සමින්නන්සේ මේ පෙන්නලා දීපු තැනක් තිබුණනේ. එතකොට සංසිද්ධියකට තමයි නමක් දීලා තියෙන්නේ. ඒ දීපු නම දෙයක් කර ගැනීම තමයි අපිට වෙච්ච මේක මේ හරි මේ ක්‍රියාවක් නෙමෙයි තියෙන්නේ කියලා ක්‍රියාවට දීපු නමක් නේ කියලා අපි දැන් සමහර දාට විමසන්න යනකොට මේකත් මෙහෙම එකක් නේ මෙහෙම එකක් නේ කියලා නිගමන දෙනවා. විමසන්න යන පැත්ත ඔහලා දාන්න යනවා. අර එහි මේකුත් අපිට වෙන වැරැද්දක් හැබැයි මේකත් මේ ක්‍රියාවක් නේ කියලා එහෙම අපි දානවා. හැබැයි අපි විචක්ෂණය කරන්න විමසන්න යන එක ඒක අපි මේ වහලා දාගන්න එකත් අපේ ජීවිතේ වෙන අපිට වෙන්න සිද්ධ වෙන්න පුළුවන් වැරද්දක් පැත්තට ගන්න වෙනවා. ඒකත් අපි පූර්ව නිගමනය පැත්තට යන්න පුළුවන්. මේ අපිට පොඩ්ඩක් මේ කියන එක මං හිතන්නේ හැමෝටම එනවා අඩුයි වගේ. පැහැදිලි කියන කාරණේ දැන් ටිකක් හොඳයි. අර කියන කාරණේ පොඩ්ඩක් ඇහෙන ස්වභාවය අඩුයි වගේ.
හොඳයි
මම පස්සේ අහන්නම්.
අවසරයි ස්වාමීන් වහන්ස. ඇහෙනවද?
ඇහෙනවා අම්මා.
මේ ෆයිනන්ස් මේ දැන් මේ කෘත්‍යයේ ස්වභාවයන්නේ මේ අනිත්‍ය සංකත පටිච්ච සමුප්පන්න ඒ ටික හරි මේ කය ධම්ම වය ධම්ම විරාග ධම්ම නිරෝධ ධම්ම ඒවට උදාහරණ පෙන්වන්න පුළුවන්ද ස්වාමීන්?
අම්මා ඒවට දීපු උදාහරණ ටික තමයි ඔය ජරාමර කියන්නේ අනිච්ච සංකත පටිච්ච සමුප්පන්න වෙනමමත් කය ධම්ම වය ධම්ම විරාග ධම්ම නිරෝධ ධම්ම වෙනමමත් දීලා නැහැ අම්මා. ඔය ඔක්කොම එක ජරා මරණ නම් ජරා මරණ වලට අදාළව ඒ තමයි පෙන්නලා තියෙන්නේ අම්මා. දැන් මේකෙන් අපිට පැහැදිලි වෙනවනේ අනිච්ච කියද්දි අනිත්‍යයි කියද්දි ලං වෙන බැරි කමනේ සංකත ඇති බවෙන් හෝ නැති බවක් කියනෝනේ සකස් වූවක් කියන පැත්තනේ. ප්‍රත්‍යෙන් උපන් කියනකොට තියෙනවා කියන පැත්තට යන්නේ නැතිකම. ඡයවන ස්වභාවයක් කියලා කියනකොට කියන්නේ අපිට බහුවියත්වයක් නොවන කමනේ. වැයවන ස්වභාවයක් කියනකොට නොයැලෙන ස්වභාවයක්, නිරෝධ කියන්නේ නැවැත්ම, කියන්නේ නිරෝධ කියන්නේ නැවැත්මේ ස්වභාවයක්. ඒ කියන හැම එකක් එක්කම කතා කරනකොට කියන්න වෙන්නේ මේ දැන් විමසන්න ගන්න කාරණේ අපි දෙයක් කියන පැත්තට යන්නේ
නැහැ.
ඒ විදිහට දැන් මේ හැම එකකින්ම කියන්නේ මේ වචන හැම එකක්ම භාවිත කරලා තියෙන්නේ අපිට ලෝකය දෙයක් වෙලා තියෙනවනේ. අන්නේ ඇති භවෙන් හරි නැති භවෙන් හරි දෙයක් වෙච්ච කම වැරද්ද ඉස්මතු කරන්න තමයි එතනදී මේ වචන පාවිච්චි කරලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි මේ භාග්‍යතුන් වහන්සේ වචන භාවිත කරන්නේ එක පැත්තක අපිට රැඳෙන්න නෙමෙයිනේ. නේද? මේ කිසිඳු ආකාරයකින් මේ කරුණා කිස්මතු කරනවා කතාවට. හැබැයි අත්දැකීම කෙනෙක්ගේ ජීවිත අත්දැකීමට කරුණා කිස්මතු කරනවා තමයි. හැබැයි මේ ඉස්මතු කරන කරුණ කිසිඳු ආකාරයකින් තහවුරු නොවන විදියට.
එහෙමයි සයන්ස්. එතකොට සයන්ස් දැන් අපි ජීවත් වෙනවා කියන්නේ ඉතින් ඔක්කොම මේ කෘත්‍යන්නේ. එතකොට මේ හැම කෘත්‍යකම ස්වභාවය තමයි මේ අනිච්ච සංකත පටිච්ච සම සියලුම මේ කරුණෝ ධම්ම කරුණෝ ඒ කෘත්‍යයට අඩංගුයි.
ඔව්. ඒ කියන්නේ යම දැන් ඔක අපි ජීවත් වෙනකොට ඇත නැත කියන දෙකත් එක තමයි ජීවත් වෙන්නේ. මේ කතා කරන්නේ වැටහිම් සහගත ස්වභාවයක් එක තමයි. හැබැයි ඒ කියන්නේ ලෝකේට තමයි හැබැයි හිතීම තමයි ඉස්මතු කරන්නේ.
ඒ සයනස
නැත්නම් අපි වෙනසන නිගමනයකට යනවා. ආ මේ ඔක්කොම කෘත්‍යයන් ටිකක් නේ කියලා එහෙම අපි වචන කියන්නේ පිළිතුරු ඉස්සරහින් තියපු ගමන්ම මේ අපි අපහු අර වැහිලා යනවා. ඔව් මාර්ගය වැහිලා යනවා.
ඒ සයනස පැහැදිලි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
අවසර ස්වාමීන්
වහන්සේ.
ඒ පෙන්නන්නේ කොන වලින් නේද? දැන් අනිත්‍ය සංකත අනිත්‍ය සම්පන්න කියන ඒ කතා කරන එක කාය ධම්ම, වාය ධම්ම, විරාග ධම්ම කියලා මේ විදිහට කතා කරන එක. ඒ දකින්න දැන් අනිත්‍ය සංකත අනිත්‍ය සම්පන්න කියන්නේ දැක්මේ කෝණයක් එක්කනේ.
අර
කාය ධම්ම, වාය ධම්ම, විරාග ධම්ම කියනකොට ඒතන ඒ ස්වභාවයක් ඒක අර ඒක වෙනම පැත්තකින් ඒත් අර නුවණම තමයි ඒක අර ඔක හරි ඉදිරිපත් කරද්දී ඒ විදිහට කියන ඒ විදිහට කියන කියමන් ටිකක් මේ එන්නේ.
ඔව් අම්මා. ඒ හරි.
තාන්නිත භාවය එකම උනාට කියන දෙපැත්ත වගේ කියලා තමයි මම කියන්නේ.
තේරුවන් සරණයි අම්මා. ඇත්තටම මේ අර්ථාන්විත භාවය විවිධ පැතිකඩ වලින් විස්තර කිරීම තමයි සිහිපත් කරන්නේ. ඒක ඇත්තම. ඒක හරි. කය ධම්මං කියනකොට ෂේ වෙන ස්වභාවයක්. දැන් අපි ගන්නවනේ තියෙන දේ නැති වෙනවා කියලා. වය ධම්ම කියන්නේ දැන් වැටහීමකින් තොර වුණාට පස්සේ තියෙන දේ නැති වෙනවා. නමුත් වය ධම්ම වේවන ස්වභාවය. දැන් නුවණක් එක විරාග නොය කියන්නේ තියෙන දෙයට නොයල්ම නෙවෙයි විචක්ෂණයත් එක විරාග ධම්ම. මේ නොයල් මේ ස්වභාවය නිරෝධ ධම්ම. තියෙන දේ නැති වෙන ස්වභාවයක් නෙවෙයි නිරෝධ ධම්ම කියලා කියන්නේ අර නුවණට ඒ කරුණත් එක්ක නොඉන්න කම. අර ඒ කියන්නේ ඊට යටින් කියනවනේ දැන් මෙහෙම ඒක තමයි ඒ වගේ ස්වභාවය. ස්වභාවය කියන්නේ එහෙමම ස්වාමීන් වහන්සේ වචනෙන් දීලා තියෙනවනේ. එතකොට එක් කරුණක් පිළිබඳව හොයන්න පටන් ගන්නවා ලෝකයේ යම් කිසි කෙනෙකුට ලැබුණු කාරණාවක් එක. ලෝකයේ යම් කිසි කෙනෙක් ලැබුණු කාරණාවක් එක හොයන්න යනවා. හොයාගෙන යනකොට විචක්ෂණය නුවණ දියුණු වෙනකොට ඒකත් එක්ක යොමු වෙනකොට එයාගේ වැටහීමක් වෙනවා ඒ කාරණාව තියෙනවා කියන පැත්ත නෙවෙයි වගේම නැහැ කියන පැත්තක් නෙවෙයි කියලා. අපිට මේ ලෝකේ ඉන්න පුළුවන්ද තියෙනව සහ නැහැ කියන තැන් දෙකට යන්නේ නැතුව ලෝකේ නම් ලෝකේ තියෙන්නේ ඉන්නව සහ නැහැ කියන පැති දෙකත් එක්ක. මේ ලෝකේ එහෙම බෑ. තියෙනව සහ නැහැ කියන මේ දෙකම ඉක්මවීමක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කියන්නේ කියලා. අනේ ඒ ටික හොඳ කියනකොට හොඳ අදහසක් මේ ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මම ඊළඟ ටිකක් කියාගෙන යන්නම්. ඊළඟට පැහැදිලි කරනවා යතෝකෝ වික්කවේ අරිය ශාවකස්ස අයංච පටිච්ච සමුප්පාදෝ ඉමේච පටිච්ච සමුප්පන්නා ධම්මා යතා භූතං සම්මප්පඤ්ඤා සුදිට්ඨා හොಂತಿ. යතෝචකෝ වික්කවේ අරිය ශාවකස්ස වික්කවේ මහණෙනි මහණෙනි යතෝ යම් හේකින් එත යම් කලෙක යතෝ යම් හේකින් අරිය ශාවකස්ස ආරිය ශාවකයාට අයංච පටිච්ච සමුප්පාදෝ අයං කියලා කියන්නේ අයං කියලා කියවට එකයි පටිච්ච සමුප්පාදෝ අයංච මේ පටිච්ච සමුප්පාදයත් ඉමේ කියනකොට මේ ඉමේච පටිච්ච සමුප්පන්නා ධම්මා පටිච්ච සමුප්පාදෝ කියනකොට ඒක වචනෙන් දීලා තියෙන්නේ ඉමේ කරුණු කීපයක් කියන්නේ ජාති ජරා මරණ ජාති ඔය විදිහට කරුණු ගොඩක් කියවනේ ඉමේච පටිච්ච සමුප්පන්නා ධම්මා මේ පටිච්ච සමුපාද ධර්මේනොත් යථා භූතං තත්තු පරිදි යථා යම්සේ භූතං සිදු වූව යම්සේ සිදු වූව නැත්නම් තත්තු පරිදි සම්මා පඤ්ඤාය මනා ප්‍රඥාවෙන් සුදිට්ඨා හොಂತಿ. දැන් දැක්කේ කොහොමද? එතකොට දැන් අපිට පැහැදිලි වෙන්න ඕන කාරණයක් තියෙනවා. උඩින් කිව්වේ මේ ඇති කල්ලි මේ කියපු එක වේ හරි. එතන ජාති ඇති කන්නේ ජරා මරණ කිව්වත් කරුණක් හැටියට ජරා මරණ කිව්වත් ওই කරුණ කියන්නේ පටිච්ච සමුප්පාදයත් පටිච්ච සමුප්පන්න ධර්මයනොත් තත්ත්ව පරිදි දකින්න ඕනේ. එතකොට ජරා මරණ කියන එක නෝනක් එක්ක තමයි කතා වෙන්නේ කියන එක අපිට පැහැදිලි වෙන්නේ නේද? සුදිට්ඨා honti මනාව දැක්කා වෙති. යම් කලෙක මහණෙනි ආර්ය ශ්‍රාවකයා මේ පටිච්ච සමුප්පාදයක් මේ පටිච්ච සමුප්පන්න ධර්මත් යථාර්ථ වාසයෙන් දකීනම් යත දකීනම් ඔහුට මෙන්න මේ කරුණු නැහැ කියනවා. යාට මෙන්න මේ දේවල් වෙන්නේ නැහැ කියලා කියන මොනවද? සෝ වත් පුබ්බන්තං වා පරිදාවිස්සති. පූර්වාන්තයේ එක දුවනික එයාට නැහැ කියනවා. මොකද්ද පූර්වාන්තය? අහෝසින් කෝහං අතීත මද්දාන. අතීතයේ කියන කාරණාවේ මම හිටියාද? නනුකෝ අහෝසින් අතීත මද්දාන. අතීතයේ මම හිටියේ නැද්ද? දැන් ලෝකේ කතා කරනකොට ওই දෙකනේ යන්නේ. තියනවද නැද්ද? තියනවද නැද්ද? ලෝකේ අතීතයේ මම හිටියද? හිටිය කියලා ඒ ප්‍රශ්නෙත් නැහැ. හිටියේ නැද්ද? ඒ ප්‍රශ්නෙත් නැහැ. දැන් මේකට යන්න ඉඩක් නැහැ. ඇයි ඒ? මේ දැක්ම ඇති වුණාම එන්න ඉඩක් නැහැ. එන්න ඉඩක් නැහැ. කින්නකෝ අහෝසින් අතීත මද්දානං කතන්නකෝ අහෝසින්. අතීත මද්දානං කින් මුත්‍රාකින් අහෝසින් නුකෝ අහං අතීත මද්දානන්ති. අතීතයේ කෙසේද හිටියේ? කවරෙක් විදියටද හිටියේ? කොයි විදියටද? කොයි විදියට ඉඳලාද මෙහිම ආවේ? අන්නේ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. අපරන්තං වා උපදාවිස. ඉදිරිය පිළිබඳව යන්නේ මෙහිමයි. භවිස්සාමිනකෝහං අනාගත මද්දාන. මම ඉදිරි අනාගතේ ඉන්නවද? මම අනාගතේ නැද්ද? කොහොමද ඉන්නේ? කවුද අනාගතේ ඉන්නේ? කවරෙක් වෙලා කොහොමද යන්නේ අනාගතයට? ඔන්න අතීත අනාගත කතාව එන්නේ නැහැ. ඊළඟට ඒතරයි අන්න වචනයක් කියනවා. උන් දැන් ඒතරයි කියලා වචනයක් කියනවා. ඒතරයි කියන්නේ දැන් කියන එක. ඊට පස්සේ මොහොතන් කියන්නේ මොහොත කියන එක. වර්තමාන කියන්නේ වර්තමානයි. පච්චුප්පන්න කියන්නේ ප්‍රත්‍යං උපන්න කියනවා. ඔහොමම වචන ටිකක් යෙදෙනවා. මම නිකන් පාලි භාෂාවේ තියෙන වචන ටිකක් කිව්වේ. මෙතනදී කියන්නේ ඒතරයි. මේ ලෝකෙටම ඇවිල්ලා තමයි මේ කතා කරන්නේ ඒතරයි දැන් කියන කතාව. ඒතරයි කියන්නේ දැන්. දැනුත් ලෝකෙ පැත්තට ඇවිල්ලා නෙමෙයි කාරණේ කියන්නේ. දැනුත් ඒතරයිවා පච්චුප්පන්නං අද්ධානං අජ්ජත්තං කතං කති බහිස්සති. ඒතරයි කියන්නේ දැන්. දැන් ප්‍රත්‍ය නිපදීම කාරණාව, ප්‍රත්‍ය නිපදීම කියන කාරණාව ඔස්සේ මෙන්න මෙහෙමයි කතං කති එන්නේ. ප්‍රත්‍ය නිපදීම කියන කාරණාව ඔස්සේ මෙන්න මෙහෙමයි කතං කති එන්නේ කියන්නේ සැක සංකා එන්නේ. අහං කෝස්මි, මම ඉන්නවද දැන්? මම දැන් නැද්ද? නොනු කෝස්මි, නොනු කෝස්මි, කින්නු කෝස්මි, කතන්නු කෝස්මි, අයන්නු කෝසත්තෝ කුතෝ ආගතෝ සෝ කොහින් ගාමි භවිස්සති. මම ඉන්නවද? කවරෙක්ද මම? කෙසේද මම? කෙසේද මම දැන් ඉන්නේ? දැන් අපට ඔය දෙගිරියට කියනව නේද මේ ලෝකයේ ගෝචර වෙද්දි? ඔය මොකක් හරි එකක් එක්ක අපි ඉන්නව නේද? මෙන්න මේව ගැන තියෙනවා නේතං තානං විජ්ජති. මෙන්න මේව විද්‍යමාන වෙන්නේ නෑ කියලා කියනවා. දැන් එහෙනම් අපිට පැහැදිලි, ඔය අතීතයේ මම හිටියද නැද්ද? දැන් ඉන්නවද නැද්ද? දැන් මම ඉන්නවද නැද්ද? අනාගතයේ මම ඉන්නවද නැද්ද? ඒතකොට කාලත්‍රය ගැන කතා කරනකොට තුන් කාලයක් අතීත, වර්තමාන, අනාගතය කියන හැම තැනම මම අතීතයේ මම හිටියද නැද්ද? දැන් ඉන්නවද නැද්ද? අනාගතයේ ඉන්නවද නැද්ද කියලා කාලත්‍රයක් ගැන කතා කරනකොට මම කියන කතාව ඇවිල්ලා. හැබැයි අන්නර පටිච්ච සමුප්පාදයත් පටිච්ච සම්පන්න ධර්ම තත්තු පරිතිමන ප්‍රඥාවෙන් දැක්කට පස්සේ නේතන්ටානම් විජ්ජති. මෙන්න මේ තුන් කාලයකට යනකම එන්නේ නැහැ කියලා, විද්‍යමාන වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා මේ සූත්‍රයේ තුලදී. තං කිස හේතු, මොකක්ද ඒකට හේතු? ඇයි එහෙම වෙන්නේ නැත්තේ? තථායි භික්කවේ අරිය ශ්‍රාවකස්ස අයංච පටිච්ච සමුප්පාදෝ ඉමේච පටිච්ච සමුප්පන්නා ධම්මා යථා භූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨාති. මනා ප්‍රඥාවෙන් පටිච්ච සමුප්පාදයයි පටිච්ච සමුප්පන්න ධර්මයි දැක්ක නිසා අන්න කාලත්‍රය කතාව ඉක්ම වෙනවා. දැන් ඔබට මේ ලෝකයේ ප්‍රශ්න, මේ ලෝකයේ අර්බුද, ලෝකයේ ගැටලු, ඇලීම්, බැඳීම් කියන මේ සෑම දෙයක්ම ගත්තහම ඔන්න කියනවා ඇසට පේන බව, ඇසක් ඇති බව, කෙනෙක් ඉන්න බව, කෙනෙක් කනට ඇසෙන බව, කනක් ඇති බව, කෙනෙක් ඉන්න බව. මේ හැම එකක්ම ගත්තහම ඇති බව හෝ නැති බව කියන දෙපැත්ත ඔස්සේ කරකැවෙනවද නැද්ද කියලා බලන්න. මොන දැන් අපි ඇති බවයි නැති බවයි දෙකයි එක තමයි කරකැවෙන්නේ. මේ ඇති බවත් නැති බවත් කියන දෙපැත්ත ඔස්සේම කරකැවෙන්නේ නැති වෙන මූලිකම ස්වභාවය යෝනිසෝ මනසිකාරයයි. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා, සාමින් වහන්සේ කියලා දෙනවා අපිට. එතන හරි ලස්සනයි, මේ ඇති බවත් නැති බවත් කියන දෙපැත්ත ඔස්සේම කරකැවෙන්නේ නැත්තේ. අපි ඉන්නේ මොකද? ඇති බවයි නැති බවයි, ඇති බවයි නැති බවයි, නැති බවයි ඇති බවයි, ඔය දෙක එක තමයි අපි කරකැවෙන්නේ. කරකැවෙන්නේ නැති මූලිකම ස්වභාවය තමයි යෝනිසෝ මනසිකාරයයි. අන්න යෝනිසෝ මනසිකාරයත් එක තමයි අර කරගෙන නැත්තේ. ශ්‍රද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨිඥානක්කන්ති වලින් තොරව ලෝකයේ යෙදෙන කාරණාව පිළිබඳව හොයන්නට ඕන. අන්න ඔන්න දැන් ඇති බවත් හරි ලස්සනයි මේ කොටස් ටික. ලෝකයේ ඇති බවත් අර සියලුම අරුත මතුවෙන්නේ ඇති බවත් නැති බවත් එක්කනේ. ඔය දෙපැත්තට කරගෙන කොට නේද මේ අපිට අරුත ඇති වෙන්නේ. අපි හිතමු නරක ඇති බවක් තිබුණොත් එතනත් ප්‍රශ්න. හොඳ නැති බවක් වුණොත් ඒකත් ප්‍රශ්න නේ. ඇති බව නැති බව එක කැරගෙන එක නතර වෙන මූලික ස්වභාව යෝනිසෝ මනසිකාරය. ඔන්න අවවාදයක් හැටියට කියලා දෙනවා ඊළඟට. ශ්‍රද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨිඥානක්කන්ති වලින් තොරව ලෝකයේ යෙදෙන කාරණාව පිළිබඳව හොයන්නට ඕන. ඒක හොයන්න බාහිර උපකාරයක් අවශ්‍යයි. ඒ වගේම උපකාරක අංගත් අවශ්‍යයි. මොකද්ද? බාහිර උපකාරයක් අවශ්‍යයි, උපකාරක අංගත් අවශ්‍යයි. දැන් බුදුරජාණන් වහන්සේ ඊළඟට සාරිපුත්ත උත්තමයන් වහන්සේ දේශනාවලදී සම්මා දිට්ඨියට යාම සඳහා විවිධ කරුණු ඉස්මතු කරලා පෙන්නනවා. මොනවාද? ඊළඟට දසකතාවෙන් අනුග්‍රහ ලබන්න කියලා පෙන්නනවා මහා ශුන්‍යස සූත්‍රය තුළ. අනු උපකාරකාංග අවශ්‍යයි දසකතාවෙන් අනුග්‍රහ ලබන්න ඕන කියලා කියනවා මහා ශුන්‍යස සූත්‍රය තුළ. එතකොට විවිධ පැතිකඩ තියෙනවා අනුග්‍රහ ලබන්නට ඕන කාරණා. ඒ අනුග්‍රහ ලැබෙනකොට ඒ උපකාරක දේවල් ඉස්මතු වෙනකොට මොකද වෙන්නේ? ඒ දැක්ම භාවිත කරන්න පුළුවන්. ඒ දැක්මට යොමු වෙන්නත් පුළුවන්. ඒ සඳහා අපට කරුණු ගොඩාක් දිනු කර ගන්නට ඕන. හැබැයි හොඳට තේරුම් ගන්න, අපිට අපේ ජීවිතය දැන් ගත කරද්දී අපි තවම පුබ්බන්ත අපරන්ත ඒ තරහේ කියන තැන්වල දුවනවද නැද්ද කියලා බලන්න. අතීතයේ හිටියා නැහැ, අනාගතයේ ඉන්නවා නැහැ. අපිට සිහියක් පිටලා යම් විචක් බලන්න, අපිට සිහියක් පිටලා විචක්ෂණය යම් මට්ටමකට හරි දියුණු වෙනකොට අපිට සිහියක් පිටලා විචක්ෂණය ඕන. දැන් සිහියක් පිටනෝ විතරක් නෙවෙයි විචක්ෂණයක් කරන්න කියලා කියනවා. යම් මට්ටමකට දියුණු වෙනකොට ඔන්න ඔය කාරණාවේ සිහිය පිහිටුව හොත් ඔය පැති දෙකම නැති වෙන්නට ඕන. යම් කිසි සිහියක් පිහිටලා විචක්ෂණයක් යම් මට්ටමකට හරි දියුණු වෙනකොට ඔය පැති දෙකම නැති වෙන්නට ඕන. ඒ දෙකම නැති වෙන්න නම් Tamanට කොටු වෙච්ච රාමෝ නැති වෙයි යුතුයි. ආත්මන් බව එන්නේ නැති වුනහම, ආත්මන් බව ආවනම් Tamanට කොටු වෙච්ච රාමෝ ආවනම් කොහෙන් හරි ඉන්නවා. ඒ විග්‍රහයක් එනවා. ඒ ආත්මන් බව එන්නේ නැහැ යථාර්ථයේ දකින්නකොට. ඉතින් මේ සඳහා මේ උතුම් පුන් පොහොය දවසේදී මේ දේශනාවත් උපකාරයක් කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න කියලා දේශනාව හමාර කරනවා. එතකොට මේ දේශනාව මේ ඔය විදිහට තමයි අපි මේ ලිපියක් හැටියට දේශනාව කියව ගත්තේ. ඉතින් ඒ නිසා මේකෙන් ගත හැකි කාරණා ගොඩාක් තියෙන සූත්‍ර දේශනාවක් නැවත නැවතද අහද්දී විමසද්දී තිවුරත් ඉස්මතු වෙන දේශනාවක් හැටියටයි අපිට කතා කරන්න වෙන්නේ. දැයි තිරුවන් සරණයි.
හැටි එන්නලා තියෙන ගැම් සූත්‍රයක් කියලා එනවා.
ඔව් අම්මා,
මේ ප්‍රතිපදාවට යොමු වෙන්න හොඳින් පෙන්වලා දීලා තියෙනවා කියලා. ඉස්මතු වෙනවා.
ඉස්මතු වෙනවා නේද? මාර කියන්නේ අර යෙදීම අර කියන අර ශ්‍රද්ධාරුචිය ආදි දේවල්ට කොටු වෙන්නේ නැතුව ප්‍රතිපදාව කියන්නේ විමසීමට යොමු වීම පැත්ත අර අපිට අර අර හේතුඵල වගේ කාරණා නෙවෙයි මේ පටිච්ච සමුප්පන්නාච ධම්මා කියන පැත්තෙන් පෙන්නලා තියෙන ඒ වගේම හරි වටිනවා කියන එක නේද? තෙරුවන් සරණයි. ඇහෙනවා. ඔව්. කියමු බලන්න පොඩ්ඩ.
ආ ශාවිනාස් මොනවද? සුදී අදාස පතු කරත් ඇතු ශාවිනාස්ද? අම්මා කියලා පිටින් අනාත්ම ස්වභාවයක් ගැන ශාවිනාස් කතා කරද්දී මට හිතුන ශාවිනාස් ඒක හදවත මත
තිරුවන් සරණයි. ඕ ඉතින් අර ඒ කියන්නේ දැන් ඇති බවක් හෝ නැති බවක් බවකින් ලං දැන් අනාත්ම කියන වචනේ සාමාන්‍ය තේරුම මේ අල්වා ගැනීමක් නැහැ කියන එකනේ. එතකොට අල්වා ගැනීමක් වෙන්න නම් ඇති බවක් වෙන්න ඕන. එක්ක නැති බවක් අල්ලා ගැනීම. ඉතින් අර එහෙම ගන්නත් පුළුවන්. කරුණක් හැටියට ගන්නකොට කරුණක් විස්තරය කරනකොට කියන්නේ අර මේ දැක්මක භාවිතයකට තමයි කියන්නේ අර්ථාන්විතවම අනාත්ම ස්වභාවය ගැන කතා කරන්න පුළුවන්. කරුණක් හැටියට ලං කරන්නේ මේ වැටහීමක් එක තමයි. දැන් මේක සුදිට්ඨෝ හෝතිනේ. සුදිට්ඨෝ හෝති කියලා කතා කරන නිසා දැන් අනිත්‍යයි නම් යමක් අනිත්‍ය නම් ඒ දුකයි, දුක නම් අනාත්මයිනේ. හරි ඒ දැක්මක භාවිතයක් පැත්තෙන් ගන්නකොට එහෙම කියන්න පුළුවන්. කරුණක් හැටියට අනාත්මයි කියන කොටත් වඩා හැබැයි කරුණක් හැටියට ඉදිරිපත් කළත් ඒක දෙයක් පැත්තට යන විදිහට නෙවෙයි පෙන්වලා දීලා තියෙන්නේ.
එහෙමයි සර්. පැහැදිලි නැහැ.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සවිනාස.
තෙරුවන් සරණයි.
සවිනාස මෙතන අනිත්‍යයි සංකතයි පටිච්ච සම්පන්නයි කියනකොට සහ මේ ඇති කල්ලි මේ ඇති වේ කියනකොට මට දැනුනේ මේ මේක ගමකට ගන්වීමක් සිද්ධ වෙනවා නම් මේමයි සිද්ධ වෙන්නේ කියනවා.
ඔව්. පටිච්ච සමුප්පාදය පෙන්වනකොට සුනන්ද මහත්තයා මේ ඇති කල්ලි මේවේ විතරක් නෙවෙයි පෙන්වන්නේ ඉමස්මින් අසති ඉදන් නහෝති පැත්තත් එක තමයි පෙන්වන්නේ. තොර යමක් යමකට ලංවීමක් පෙන්වන්නේ නැහැ. දැන් කරුණක් හැටියට ගත්තත් ජරා මරණ වුණත් අනිච්චය සංකතය පටිච්ච සමුප්පන්නයි කියලා පෙන්වන්නේ යමකට ලංවෙන්නේ නැතිකම. ඒ කියන්නේ දැන් සමප්පඤ්ඤයි සුදිට්ඨෝ හෝති කියලානේ කියන්නේ. දැන් මරණ වුණින් දකෙද්දි දැන් ලෝකේ ස්වභාවයම ඇති බවක් නැති බවක්. ඒ කියන්නේ ඇති බවක් නැති බවක් දෙකටම ලං නොවන කම තමයි මෙතන ඉස්මතු කරලා පෙන්නලා දෙන්නේ.
සෝරි අතර මේ මේ පෙන්නන උත්සාහ කරන්නේ පිටට බාහිරටනේ. බාහිරට පෙන්නන උත්සාහ කරන ඇති බවක් හෝ නැති බවක් පැත්තට යනවා නම් ඒකට ඒ පැත්තට යවෙන්නේ නැහැ. මේක අනිත්‍යයි සංකතයි පටිසම්පන්නයි ස්වභාවයක් නිසා කියන්නේ.
ස්වභාවයක් හැටියට දකිද්දි.
දකිද්දි.
ඔව්.
තොර අපි මේක ඇති බවක් හෝ නැති බවක් විදිහට අරගෙන මේක බලුවොත් අපිට ඒක පැහැදිලි වෙන්නේ නැහැ.
අන්න හරි.
එහෙම රංගවීමක් සිද්ධ වෙනවා නම් මෙන්න මේකයි ස්වභාවය කෙනෙක් වගේ කොට තේරෙන්නේ.
ඊටත් වඩා ලං වෙනවා නම් මෙහෙමයි ස්වභාවය කියන එක නෙමෙයි නෙමෙයි සුනන්ද මහත්මයා. මොකද අපි අර දේශනාව පටන් ගන්නකොටම අපි ප්‍රවේශය ගත්තේ භාග්‍යතුන් වහන්සේ මාර්ගයක් නේ පෙන්වන්නේ. මාර්ගයක් පෙන්වනකොට භාග්‍යතුන් වහන්සේ ලෝකයේ තියෙන හැටි මෙහෙමයි කියලා පැහැදිලි කළේ නෑ සුනන්ද මහත්මයා. ලෝකයේ අන්න හරියෝ ලෝකයේ තියෙන දැන් සමහර දේශනා ඉතාම ප්‍රාථමික අඩවියේ මට්ටමේ තියෙන දේවල් එහෙම තියෙනවා. හැබැයි දැන් මෙතන දැන් මේ සූත්‍ර පරයය ගත්තොතින් ගැඹුරු සූත්‍ර පරයයක් ඊතර බීම මුකුළු ගන්නන පරයයක් නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ කරුණ වලින් දෙන්නෙම ලෝකයේ ස්වභාවය පෙන්වන්න නෙවෙයි. එතකොට අපහු අපේ සුනන්ද මහත්මයා ලෝකයේ තහවුරු වීමක් කියන පැත්තට යනවනේ. මෙතනින් කියන්නේ පෙන්වන්නෙම ලෝකයේ කරුණු අරගෙන නැත්තම් කෙනෙකුට සංනිවේදනය කරන්න බැහැනේ. අරගෙන ඒවයි යමක් කරගැනීමේ වැරැද්ද දකින තැනදී ඈතර වීමක්මයි කුළු ගන්නට තියෙන්නේ. ඒතර අර ඒකයි අපි අර මග්ගඤ්ඤු මග්ගවිදු මග්ගකෝවිදු කියලා නැත්තම් අපි යනෝ ඇති නැත්නම් ලෝකයේ තියෙන දෙයක ස්වභාවය මේකයි. එහෙම නැත්නම් නැති දෙයක ස්වභාවය මේකයි කියලා යනවා. එතනින් නෙමෙයි ක්‍රමයක් ඉස්මතු කරන්නේ විදිහ. මාර්ගයක් අන්නේ එහෙම ගනිමු අපි නේද?
හොඳ සරසයි. ඊරෝ සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එනවද?
එනවා.
ස්වාමීන් වහන්සේ මෙතනදී පෙන්වන්නේ දැන් ඉති මස්මින් සති ඉදං හෝති කියලා. එතකොට ස්වාමීන් වහන්සේ ඉති කියනකොට මෙසේ කියලා පෙන්වන්නේ ඒ යමක් දෙයක් නොවන බවම නේද ස්වාමීන් වහන්සේ? එතකොට එතන කුළු ගන්නන්නේ.
අනිවාර්යයෙන් භාග්‍යතුන් වහන්සේ දැන් ඔය ඉති කියන වචනේ ඉති අජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. දැන් අපි තුම ඉති පාවිච්චි කරනවා ඒ තැනදී. දැන් සතිපට්ඨාන සූත්‍රයේ ඒකායන අයං මග්ගෝ අනේ ඒකායන මාර්ගයක් කියලාම පටන් ගන්නෙ. එහෙම මාර්ගයේ විස්තර කරගෙන යද්දී ඉති අජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. කායේ කායානුව දකිමින් වාසය කරයි. ඉති කියලා පටන් ගන්නෙ. එතකොට එතන දැක්මක්මයි ඉස්මතු මාර්ගයමයි ඉස්මතු කරන්නේ. ඊට පස්සේ පංචපාදානකන්දේ සුද්ධයබ්බයනු පස්සේ විහෙරති. ඉති රූපං ඉති රූපස්ස සමුදේ ඉති රූපස්ස අත්තංගමෝ කියලා කියනකොට ඒත් මාර්ගයක භාවිතය මෙසේ. එතකොට දැන් මෙතන මේ ඉතිමස්මින් සතිදං හෝති කියලා කියනකොට ඉති කියන වචනේ අපිට මගහරින්න බෑ අර කිව්වා වගේම මෙසේ. ක්‍රමයක් භාවිතයක් දැක්ම මේ ගමන් කිරීම ප්‍රතිපදාවක් පැත්තෙන් තමයි ඉස්මතු කරලා තියෙන්නේ. එතකොට දැන් මූල සිද්ධාන්තයේ තමයි මේ ඇතිකන්නේ මේ වෙයි. අර මෙය කියලා අරන් තියෙන්නේ නිදර්ශන හැටියට. මොකද මූල සිද්ධාන්තයේ තමයි මෙසේ මේ ඇතිකන්නේ මේ වෙයි. මෙසේ කියන එකට නිදර්ශන කරුණු හැටියට තමයි අරගෙන පෙන්වන්නේ. කරුණු අරගෙන ගන්නේ නැට්ටෝ ලෝකෙට යමක් කියන්න බැහැනේ. හැබැයි ඒ කරුණු ගත්තට කරුණු නිෂ්ප්‍රභ වෙන විදියට, يعني තියෙන කරුණු නිෂ්ප්‍රභ වෙනවා කියන එක නෙවෙයි, ප්‍රත්‍ය ස්වභාවය දකිද්දී කියන්නේ වටිනාකම කාරෝපණය නොවීම පැත්තෙන් තමයි පෙන්නලා දෙන්නේ. කියන්නේ වටිනා කියන්නේ අර ආපු ප්‍රශ්නයත් එක්ක ගත්ත පස්සේ ඉති කියන්නේම මෙසේ කියලා විදිහක් ක්‍රමයක් එක භාවිතයක් එක තමයි පෙන්වන්නේ. ඒ ප්‍රශ්නේ ඒ විදිහට තමයි ගන්නවානේ. තිරුවන් සරණයි. අවසාන කරමුද?
අවසාන කරමු. අතරි අදහසක් හෝ කෙනෙක් කරනවා නම් කරමු. දශාවෙන් සම්බන්ධව අපි කතා ගැටුවක් නැහැ වගේ යමු කරන්න අපි ඒවට අතර අවසාර කරමු. ඉතින් අදත් අපි සූත්‍ර පිළිවෙල ඉතාම ගැඹුරින් මේ විදේශ පිළිවෙල ඉතාම ගැඹුරින් සාකච්ඡා කළා කියලා මට හිතෙනවා. සමහර විට තවදුරටත් මේ ගැන මෙලේ කිරීමෙන් ස්වාමීන් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒ මොනෝදින් අපි ඊගව වාරදිත් අඩුවන් සාකච්ඡා කරන්න පුළුවන් වෙයි. කොණවතක ස්වාමීන් වහන්සේ ඉතාම වෙහෙසක් අරගෙන මේ මුද්‍රිත මේ දේශනාවේ මුද්‍රණ පිටපතකුත් අරගෙන අපිට මේ ඉතාම හොඳින් මේ පැහැදිලි කරලා දුන්නා. ඉතින් අපි හැම දෙනාම විශාල පුණ්‍ය කර්මයක් චරිත කරගත්තා. මේ සියලු පිටින් අපේ ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමු. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී තිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම කටයුතු ඉතාම හොඳින් කරගෙන යාමට සුදුසු මානසික පරිසරය ශරීර ශක්තිය සමුදයක් වනිවැරදි වල දේව කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ දෙමව්පියන්ට ගුරුවර පෞද්‍යන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් කරමින් ඒ සෑම දෙනාටමත් ඉතා ඉක්මනින්ම නිර්වාණ අවබෝධ සඳහා මේ පින් හේතු ආශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් මම ස්වාමීන් වහන්සේට යොමු වෙනවා මේ සාකච්ඡාව අවසන් කරන ලෙස. ඉල්ලන
හොඳයි තිරුවන් සරණයි. අද දවසේ මෙහෙණින් වහන්සේලා සාමීන් වහන්සේලා පින්වත් හැමෝම දෙනා මේ කටයුත්තත් එක්ක සම්බන්ධ වුණා. ඉතින් සති කිහිපයකට පස්සේ තමයි අපි මේ කටයුත්තට සම්බන්ධ වෙන්න සිද්ධ වුණේ. අද පච්චේපච්චුපන සූත්‍රයේ පිටපතේ අවසාන කොටස තමයි සිද්ධ කරේ. ඉතින් ඒ පිටපත මම හදන්න තියෙනවා. ඉතින් මට තේරිච්ච කාරණය තමයි අද උදේ එසන කාලෙදී යම් දේශනයක් ඇහුවා ස්වාමීන් වහන්සේ කරපු මීට අවුරුද්දක විතර කලින්. එදා ඇහුවද කියනත් මට ප්‍රශ්නයක් එහෙම එකක් තිබුණද කියනත් සූත්‍රයක් පිළිබඳව කරාද කියන. ඉතින් අර සමහර විට දැන් අවුරුද්දකට විතර පස්සේ ආපු දේශනය අවුරුද්දකින් ඇහුවොත් ඊටත් නැත්නම් ඊට යලිවතාවක් ආදී ඊටත් වඩා ඒ කාරණේම තීව්‍ර වෙන්න පුළුවන්කම තියෙවි. ඉතින් ඒ නිසා අපි මේ අනුක්‍රමිකව අනුපූර ප්‍රතිපදාවක් හැටියට මේක වැඩෙන්න වෙන්නේ. එක සැරේටම අපිට එහෙම වෙනවාම කියලා කියන්නත් බෑනේ. කෙනකෙනාගේ සිතීමේ විමසීමේ තීව්‍රතාවය මත කියන්නේ කෙනකෙනාගේ වැටහීම් සහගත ස්වභාවය මත තමයි මේ පැවැත්මට තියෙන ඉඩකඩට පහර වදින්නේ, ඒ ප්‍රතිපදාව ඉස්මතු වෙන්නේ. ඉතින් ඒ නිසා ඒකට අර මේ අනුග්‍රහයක් තමයි මේ ධර්ම සාකච්ඡාව කියලා කියන්නේ. එහෙම නැත්නම් දහම් පොතපත කියවනවා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ අද දවසේදීත් ඒ දේශනාවක් ඇසුරු කරගෙන පාදක කරගෙන දේශනා පිටපතක් හැටියට ඉදිරිපත් කරපු කාරණේ අපේ සිතීමේ විමසීමේ හැකියාවට උපකාරීත්වයක් වුණා. ඉතින් ඒ නිසාවෙන් මේ කටයුතු සඳහා අපට මේ ආරාධනාව කළේ රවි කොංගරගේ මහත්මාත් වගේ සුනන්ද මහත්මාත් මේ අය. ඉතින් මේ තුළින් මේ අවස්ථාවේදී භාවනාමය මරණ මානසිකාරයකුත් වෙනවා මේ ලිපි කියවද්දී. ඉතින් ඒ තුළින් අපිට ධර්ම ප්‍රීතියකුත් උද්දීපනය වෙනවා. මේ හැම ආකාරයකටම ලැබෙන සියලුම පුණ්‍ය ශක්තියින් උපරි ගුරු දේව උත්තමයන් වහන්සේට අනුමෝදන් වේවා. මේ සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිත කිරීමට උතුම් නිර්මල ධර්මයේ සම්නිවේදනය කරන ඒ උත්තමයන් වහන්සේලා සෑම සියලු දෙනාටම මහා සංඝරත්නය උදෙසාත්, ඒ වගේම මිනින් වහන්සේලාටත්, ඒ වගේම මේ ශාසනය කෙරෙහි ගෞරවයෙන් කටයුතු සිත කරන පින්වත් සෑම සියලු දෙනාටම ගිහි පැවිදි සෑම සියලු දෙනාටම ධර්ම අවබෝධය පිණිස මේ පුණ්‍ය ශක්තියින් උපනිශ්‍රය වේවා කියලා මෙච්චිතින් මේ කටයුත්ත අවසන් කරමු. අපි ලබන සතියේදී සූත්‍ර දේශනාවක් තෝරගෙන අපි ඒ ඔස්සේ PDF එකක් ඒත් කතා කරගෙන යමු. ඒ නිසා සියලු දෙනාටම ධර්මයේ සැනසීම උදා වේවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.
తెరువాన్సారణ
మహాశ